නමෝ තස් භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස් භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස් භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස සද්ධා බුද්ධ සම්පන්න පින්නතුනි, අදත් අපි සිකුරාදා දවසක සුපුරුදු විදිහට මේ එකතු වෙලා ඉන්නවා. මොකක් සඳහාද? අර අපි සතියක් තිස්සේ එකතු වෙලා පවත්වන, සතියකට වරක් එකතු වෙලා පවත්වන මේ යම් කිසි යෝගාවචරයන් සඳහා යම් කිසි වැඩසටහනකට තමයි එකතු වෙලා ඉන්නේ. ඉතින් ඒ සඳහා අපි මුලින්ම යම් කිසි සුළු වේලාවක් අරගෙන විනාඩි 30කට ආසන්න ප්‍රමාණයක් අරගෙන කාලයක් අරගෙන අපි බලාපොරොත්තු වෙනවා යම් කිසි දේශනාවක් සිද්ධ කරන්න. ඊට පස්සේ අපේ අවස්ථාවේ දෙන්නේ ඒ කමටහන් ගැටලු, තමුන්ගේ ඒ මාර්ගය පිළිබඳ භාවනා අත්දැකීම් පිළිබඳ යම් කිසි සාකච්ඡාවක් සඳහා. ඉතින් ඒ විදිහට අපේක්ෂාවකින් තමයි අපි එකතු වෙලා ඉන්නේ. ඉතින් මේ එකතු වෙලා ඉන්න පිරිස ගත්තොත් මේ පිරිස මේ සතිය වඩන්න, සිහිය පුරුදු කරන්න යොමු වෙච්ච පිරිසක් තමයි මේ එකතු වෙලා ඉන්නේ. මේ බුදුරජාණන් වහන්සේ පෙන්නන පාරට
අවසරයි ස්වාමීන් වහන්සේ.
ඔව්,
සමා වෙන ස්වාමීන් වහන්සේ. ස්වාමීන් වහන්සේ, ආ මේ වොලියුම් වොයිස් එක නම් සෑහෙන ඈත ඉඳලා කතා කරනවා වගේ තමයි ඇහෙන්නේ.
දැන් කොහොමද තත්තේ?
දැන් හොඳටම පැහැදිලි ස්වාමීන් වහන්සේ. බොහොම පිං. සමා වෙන්න ඩිස්ටර්බ් කරන්න.
හොඳයි. ඉතින් අපි මේ පිරිස හැමදාම මේ සතියකට වරක් එකතු වෙලා මේ කරගෙන යන වැඩසටහනකට තමයි සම්බන්ධ වෙලා ඉන්නේ. ඉතින් මේ සිහිය පුරුදු කරන, සතිමත් බව පුරුදු කරන පිරිසක් තමයි මේ එකතු වෙලා ඉන්නේ. ඉතින් ඒ විදිහට වැඩ කටයුතු කරගෙන යන පිරිසක් තමයි මේ එකතු වෙලා ඉන්නේ. ඉතින් අපි බලමු පොඩ්ඩක් අදත් යම් කිසි විදිහක පැහැදිලි කර ගැනීමක්, යම් කිසි විදිහක ධර්ම දේශනාවක් සිද්ධ කරන්න. ඉතින් මං කැමති පොඩ්ඩක් දැන් අපි සිහිය පුරුදු කරනවා කියලා යම් කිසි වෙලාවක ඒ අවස්ථාවක අපි බලනවා යම් වැඩක් කරනවද, යම් වැඩකට අපි එකතු වෙලා ඉන්නවද, අනේ වැඩේ ඒ වැඩේට යොමු වෙලා, එහෙම නැත්නම් ඒ වැඩේ ගැන අදහසකින් ඒ වැඩේට අපි කියන මුළු හදින්ම ඒ අදාළ වැඩේ කරන්න බලනවා. ඉතින් ඇවිදිනව වෙන්න පුළුවන්, වාඩි වෙලා ඉන්න පුළුවන්, එහෙම නැත්නම් වෙන යම් කිසි වැඩක් කරනවා වෙන්න පුළුවන්. ඒ කොයි දේ කරන අතරෙත් අපි බලනවා අපිට මේක ගැන අවධානයකින්, මේක ගැන සිහියකින් මේ වැඩේ කරන්න පුළුවන් හැකියාවක් තියෙනවද කියලා පොඩ්ඩක් උත්සාහවත් වෙන්න හදනවා. ඒ පිළිබඳ අවධානයක් යොමු කරන්න හදනවා. අපි අර කරන වැඩේට මුළු හදින්ම යොමු වෙන්න, ඒ කරන වැඩේට අපේ දැනුවත් භාවයක් ඇති කරගන්න, අර ඔහේ වෙන දිහාවක් බලාගෙන වෙන දෙයක් කල්පනා කර කර කරලා පුරුදු විදිහට නෙමෙයි, ඒ වෙනුවට අන්න අර කරන වැඩේට යොමු වෙලා ඒ පිළිබඳ අවධානයකින් ඒ වැඩේ කරන්න පුළුවන්ද, ඒක සඳහා යොමු වෙන්න පුළුවන්ද කියලා උත්සාහ කරන පිරිසක් තමයි මේ එකතු වෙලා ඉන්නේ. ඉතින් මම කැමති සක්මන පරයන්කේ විතරක් නෙමෙයි, ඒ යම් යම් වැඩක් කරනවාද අන්න ඒ වැඩේට යොමු වෙන්න, ඒ වැඩේට එළඹෙන්න උත්සාහ කරන පිරිසක්. එතකොට ඕක දවස පුරාම කරන්න පුළුවන් වැඩක්. උදේ පාන්දර හැරිච්ච වෙලාවෙ ඉඳලා, ඒ සිහිය පිහිටගත් වෙලාවෙ ඉඳලා රෑ වෙනකන් නිින්ද යනකන්, ඇඳේ වැතිරිලා නිදිය ගන්න බලාගෙන ඉන්න වෙලාව වෙනකන් පුරුදු කරන්න පුළුවන් ක්‍රමයක්, පුරුදු කරන්න පුළුවන් වැඩක් තමයි අපිට මේ යෙදිලා තියෙන්නේ. බොහොම පහසුවෙන් පුරුදු කරන්න පුළුවන් වැඩක්. මුකුත් අපහසු දෙයක් නෙමෙයි. මොකද්ද තියෙන පහසුව? යම් යම් වැඩක් කරනවාද ඒ වැඩේට යොමු වෙලා ඉන්නවා, ඒ වැඩේ ගැන අවධානයකින් ඉන්න, ඒ විදිහේ උත්සාහයක් තමයි තියෙන්නේ. ඉතින් අර විශේෂ දෙයක් කරන්න ගියොත් නේ ඔතන අමාරුවක් අපහසුවක් එන්නේ. ඒ වෙනුවට තමන් අර කරන වැඩේට යොමු වෙලා ඒක පිළිබඳ අවධානයකින්, ඒක පිළිබඳ අදහසකින් කරන්න තමයි උත්සාහ කරන්නේ. ඉතින් ඒ විදිහේ ප්‍රතිපදාවකට යොමු වෙලා ඉන්න පිරිසකට මේක බොහොම පහසුවෙන්, ලේසියෙන් දිගින් දිගට කරගෙන යාමේ හැකියාවක් තියෙනවා. ගෙදර දොරේ ඉඳගෙන වුණත් කරගෙන යාමේ හැකියාවක් තියෙනවා. රැකියාවට ගියා වුණත් කරගෙන යාමේ හැකියාවක් තියෙනවා. කොහොම කෙනෙක්ටද අන්න මේක හරියට අඳුරගත්ත කෙනෙක්ට? මේක මේ ඇවිදිමින් විතරක්වත්, වාඩි වෙලා විතරක්වත් කරන දෙයක් නෙමෙයි. ඒ වගේම මුලින් ආයාසයක් ඇදුවට ආයාසෙත් ටික ටික අඩු වෙලා ගිහිල්ලා මේක ඉබේ කෙරෙන දෙයක් බවට පත්වෙනවා. ඉබේ කෙරෙන දේ ඔස්සේ තමුන්ගේ අවධානය දැනුවත් භාවය තියෙන ක්‍රපතිපදාවක් බවට පත්වෙන. ති එහෙම පත්වනාට පස්සේ අර විශේෂයෙන් උත්සාහයක් උනන්දුවක් වෙනුවට බොහෝ විට අර කරන වැඩේට යොමු වෙලා ඒ මොහොතට යොමු වෙලා ඒ මොහොත අත්විඳිමින් කාලය ගත කරන්න පුළුවන්ද කියලා තමයි මේ දරණ උත්සාහය. ඉතින් එහෙම උත්සාහයක් දරනකොට අපිට මේ මොහොතේ වටිනාකම මේ ගෙවෙන ගෙවෙන මොහොතක් පාසා ඒ අපිට දැනෙන මොහොත කොච්චර වටිනවද කියන එක අපිට ගොඩක් වෙලාවට තේරෙන්නේ නැහැ. ඒක අපිට අවබෝධ කරගන්න ඒක අපිට අනුමෝදන් වෙන්න බොහෝ විට අපහසුතාවයක් තියෙනවා. අපි බලනවා මේ මොහොත ඉක්මවලා මීට වැඩිය එහා ගියපු දෙයක් මීට වැඩිය හොඳ දෙයක් මීට වැඩිය උතුම් දෙයක් හොයන්න තමයි අපේ අපේක්ෂාව තියෙන්නේ. විශේෂයෙන් මේ වගේ මේ සතිමත් බව පුරුදු කරන පිරිසකට කාලයක් කරගෙන යනකොට එන එක දෙමයි මොකද්ද කාලයක් කරගෙන යනකොට දැනෙන දේ තමයි මේ මොහොතේ එච්චර වටිනාකමක් තියෙනවා. මේ මොහොතේ එච්චර වටිනාකමක් තියෙනවද මේ මොහොත ඔච්චර කියන තරම් උතුම්ද කියලා යම් කිසි ගැටලුවක් ප්‍රශ්නයක් මතුවෙනවා. ඒක සාමාන්‍යයෙන් ස්වභාවිකයි. මොකද ඒ ප්‍රතිපදාවේ කරගෙන යනකොට අපිට ගොඩක් වෙලාවට මෙන්න මේ මොහොතේ මේ ගෙවෙන මොහොතේ දැන් මේ මම කතා කරන මොහොතේ මේ පිරිස මේ අහගෙන ඉන්න මොහොතේ තියෙන වටිනාකම ටිකක් අමතක වෙනවා. ඉතින් අපි නැවත නැවත උත්සාහ කරනවා මෙන්න මේ මොහොතේ තියෙන වටිනාකම කොපමණද කියලා කියන්න. කොපමණ මේ මොහොත වටිනවද කියලා කියන්න අපි නැවත නැවත උත්සාහවත් වෙනවා. නැවත නැවත මතක් කරගන්න හදනවා. මතක් කරගන්න හදනවා. ඉතින් හරියට අපි මෙහෙම හිතමු දැන් කෙනෙක්ට හොඳට කෑම බීම තියෙනවා. තමුන් හිතූ හිතූ විදිය හොඳ හොඳ ආහාර මේ තැනැත්තට තියෙනවා. මෙත් ආහාර තිවීම හේතුවෙන්ම මේ තැනැත්තට මේ ආහාරයේ වටිනාකමක් එච්චර දැනෙන්නේ නැහැ. මේ ආහාරයේ කොච්චර වටින දෙයක්ද තමුන්ට කොච්චර ප්‍රයෝජනවත් වෙන දෙයක්ද කියලා මේ තැනැත්තට දැනෙන්නේ නැහැ. මොකද අර හිතූ හිතූ විදියේ ආහාර අවශ්‍ය අවශ්‍ය විදියේ ආහාර මේ තැනැත්තට ලැබෙන නිසා. නමුත් අපි හිතමු කෙනෙක් ඉන්නවා බොහොම අමාරුවෙන් තමයි ජීවිතේ ගත ගහගන්නේ. බොහොම අමාරුවෙන් තමයි තමුන්ගේ ආහාර ටිකවත් සපයගන්නේ. එතකොට දවසට තුන් වේලක් කන වෙනුවට සමහර විට එක වේලක් දෙකක් කාලය යැපෙනවා වෙන්න පුළුවන්. එහෙම යැපෙන කෙනෙක්ට ගත්තොත් අන්න ආහාරයේ වටිනාකම අර මුලින් කී පුද්ගලයාට වැඩිය යම් කිසි වැඩි බවක් තියෙනවා. මේ තැනැත්තට ආහාර වේලක් ලැබුණොත් ඒක බොහොම වටිනා දෙයක් කියලා මේ තැනැත්තගේ හිතේ අදහසක් තියෙනවා. මොකද්ද අන්න අර ලැබෙන ප්‍රමාණය අඩුයි. ඒ ලැබිලා තියෙන ප්‍රමාණය අඩුයි. එතකොට ඒ ලැබිලා තියෙන ප්‍රමාණය අඩු හින්දම ඒකේ වටිනාකම වැඩිපුර මේ තැනැත්තට දැනෙනවා. දැන් අපි කියනවා අපිට ආහාර කිසිම ප්‍රියභාවයක් නැහැ. මේ ආහාරයේ කිසි රසයක් නැහැ. කොයි 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 ආහාරය ගත්තත් මට එච්චර ප්‍රියභාවයක් නැහැ කියලා කෙනෙක් කියනවා. මොකද හේතුව අන්න සමහර විට ආහාර හොඳට ලැබිලා ලැබිලා හින්දා ඒකේ තියෙන ප්‍රියභාවෙත් අඩු වෙලා. ඉතින් හොඳට රසම ආහාරයක් විඳින්න නම් ලෝකේ තියෙන හොඳම රසම ආහාර විඳින්න නම් මොකක්ද අවශ්‍යතාවය වෙන්නේ මේ තැනැත්තට? අන දවසක් දෙකක් බඩගින්න ඉඳියන අන්න ඊට පස්සේ ගන්න ආහාරය බොහොම රස බොජුණක් විදිහට මේ තැනැත්තට දැනෙනවා. මොකක්ද හේතුව? අන්න අර බඩගින්නේ ඉඳීමේ ප්‍රතිඵලයක් විදිහටම අනේ ඊට පස්සේ ගන්න ආහාරය බොහොම රසවත්. ඉතාම වටිනවා. බොහොම මේ ලෝකෙ තියුණ රසම ආහාරය වගේ දැනෙනවා. සමහර විට මේ ලුණු කැඳ එකක් වෙන්න පුළුවන්. ලුණු කැඳ එකක් වෙන්න පුළුවන්. ලුණු කැඳ එකක් වුණත් බොහොම රසයි බොහොම මේකේ රසයක් ගැබ්බෙලා තියෙනවා කියලා මේ තැනැත්තට දැනෙනවා. මොකක්ද හේතුව? අන්න අර බඩගින්නේ ඉඳිය නිසා. ආහාරය ටිකක් දුර්ලභ වෙච්ච නිසා අන්න ඒකේ රසය අපිට වැඩිපුර දැනෙනවා. දැන් ඔන්න පොඩි පහුගිය කාලෙක අතීත සිදුවීම් මතක් කරොත් අපි එකපාරක් ඔන්න මොකද්ද කන්දක් නගින්න ගිහිල්ලා. කන්දක් නගින්න ගිහිල්ලා ඉතින් යාළුවෝ පිරිසක් නකල්ස් නගිහිල්ලා. නකල්ස් ගිහිල්ලා ඉතින් ඔන්න දැන් නැගගෙන නැගගෙන යනවා. කිලෝමීටර් බර ගාණක් තියෙනවානේ. ඉතින් අට දෙනෙක්ගෙන් තමයි පටන් ගත්තේ. ටිකක් දුර යනකොට 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 ඔන්න හතරක් විතර හැලිලා ඉතුරු පිරිස ඔයා ගන්නත් නැහැ. ඉතින් අර ඉස්සර වෙච්ච පිරිස අර හැලෙන්නේ නැතුව ඉතුරු වෙච්ච පිරිස මොකද කරන්නේ? ඉතින් දිගටම යනවා. දැන් උදේ පාන්දර පටන් ගත්ත වැඩි මේ කඳ නැගගෙන නැගගෙන යනකොට ඉතින් බොහෝ වෙලාවට දැන් දාවලුත් වෙලා බඩගින්නත් ඇවිල්ලා ඇඟටත් වෙහෙසයි. නමුත් තාමත් ඉතින් අර ක්‍රියාවලිය ඉවර නැහැ. තාමත් යන්තන් අඩිපාරක් තියෙනවා ඒක නැගගෙන යනවා. ඉතින් විවේකයක් ගන්න ආහාර ගන්න හැකියාවකුත් නැහැ, මොකද අර දනිස්සේ ගාය වෙන තරමට කන්ද. ඉතින් කොහොම කොහොම හරි නැගලා 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 අන්තිමට එක දෙක වගේ වෙනකොට කන්ද මුදුනට ගියා. කන්ද මුදුනට ගියා. ඉතින් කන්ද මුදුනට ගියාම බොහෝම ප්‍රිය දර්ශනයක් වටපිටාවේ පේනවා. ඉතින් බොහෝම වෙහෙසකුත් තියෙනවා. බොහෝම බඩගින්නකුත් තියෙනවා. හරියට ජීවිතේට බත් කටක් කෑවේ නැති ගානට බඩගින්නකුත් තියෙනවා. ඉතින් මොකද කරේ? අන්න එක්කෙනෙක්ගේ බත් මුලක් ලෙහලා ඔන්න පිරිස වට වෙලා ඉන්නවා. මේ තැනත්ත මේ බත් මුල අනලා ඉතින් ඔන්න එක එක්කෙනාට කවනවා. ඉතින් මූණු ටික දිහා බැලුවාම ජීවිතේට කවදාවත් ආහාරයක් අරගෙන නැති පාටට පෙරේතකම. තමුන්ගේ අර වාරේනක බලාගෙන ඉන්න බැරි තරම්, ඉවසන්න බැරි තරම් පෙරේතකම්. මොකද හේතුව? අන්න ආහාරය දුර්ලභ වුණා. ආහාරය ලබා ගන්න එක ටිකක් පහ වුණා. ආහාරය ඒ ඇඟට වෙහෙසාවට ආහාරයක් ලබා ගන්න හැකියාවක් තිබුණේ නැහැ. අන්න එතකොට මේ ආහාරය, මේ ලැබෙන බත්කට බොහොම අගන දෙයක්, බොහොම අගන දෙයක්. මේ ලෝකේ තියෙන රසවත්ම ආහාර වේල ගන්නවා වගේ. එතනින් එහාට ඊට වැඩිය රසවත් ආහාර වේලක් මතක නැහැ. ඒක තමයි රසවත්ම ආහාර වේල මේ ජීවිතේ ගත්ත. මොකද හේතුව? අන්න අර ආහාරය නොලැබ ගියා. ඒක ලබා ගන්න බැරි වුණා. ඉතින් එහෙම දුර්ලභ වුණාම මේ ආහාරයේ වටිනාකම තේරෙනවා. ඉතින් අපි මේ ලැබිලා තියෙන වර්තමාන මොහොතත් අන්න ඒ වගේ බොහොම දුර්ලභ දෙයක්. බොහොම දුර්ලභ දෙයක්. නමුත් අපිට මේක ලැබිලා තියෙන නිසා, අපි මේ ඉන්නේ ලැබිච්ච අවස්ථාවක නිසා, අපිට මේක ලැබිලා උරුම වෙලා තියෙන නිසා අපිට ඒකේ වටිනාකම තේරෙන්නේ නැහැ. මේ තියෙන මොහොත කොච්චර වටිනවද කියලා අපිට තේරෙන්නේ නැහැ. මොකද හේතුව? අන ලැබිච්ච නිසා. නොලැබී තිබුණා නම්, ඒක දුර්ලභ වුණා නම්, අන එතකොට මේ තැන අතර තේරෙනවා මේ වගේ දෙයක් තියුණා නම් කොච්චර වටිනවද කියලා. මේ වගේ දෙයක් තියුණා නම් කොච්චර වටිනවද කියලා. ඉතින් ඒ ලැබිලා නිසා අපිට මේකේ දැනුවත්භාවය හරි අඩුයි. ඉතින් අපි නැවත නැවත කියලා මතක් කරගන්න උත්සාහ කරනවා. වටපිටාව දිහා බලලා මතක් කරගන්න උත්සාහ කරනවා. මෙන්න මේ ලැබිලා තියෙන එක කොච්චර වටින දෙයක්ද කියලා. කොච්චර වටින දෙයක්ද කියලා. ඉතින් මුලින්ම ওই වටිනාකම ගැන කියනකොට නොයෙකුත් දේවල් සඳහන් වෙනවා. ඉතින් මේ බුදුවරයෙක් ඉපදිච්ච ලෝකයක් අපිට ලැබිලා තියෙනවා. බුදුවරයෙක්ගේ ධර්මයක් ප්‍රකාශ වෙලා තියෙන ලෝකයක් අපිට ලැබිලා තියෙනවා. අනෝක බොහොම දුර්ලභ දෙයක්. බොහොම අමාරුවෙන් ළඟා කරගැතිති දෙයක්. මොකද්ද? මෙන්න මේ විදිහේ බුද්ධ උත්පාද කාලෙක අපි හැමදෙනාම උප්පත්තිය ලැබිලා තියෙනවා. ඒ විදිහ අවස්ථාවක් අපිට ලැබිලා තියෙනවා. ඉතින් බුදුවරයෙක් නැති කාලෙක තමයි ඕකේ වටිනාකම තේරෙන්නේ. දැන් ඉතින් උපදිනකොටම ඉතින් බුදුදහමත් එක්කනේ උපදිලා තියෙන්නේ. එතකොට ඒකේ වටිනාකමක් නැහැ. එතකොට ඒකේ වටිනාකමක් නැහැ. හරියට අර මහා ඝන අඳුරු රාත්‍රියක අර කෑලි කපන්න පුළුවන් තරම් අඳුරක් තියෙන රාත්‍රියක ඔන්න එකපාරට විදුලි එළියක් වදිනවා. ඒ විදුලි එළියේ ප්‍රයෝජනෙන් අපිට ඔන්න වටපිටාවේ තියෙන ගස් කොළන් මේ කළුවර අතරින් ඔන්න පේන්න පටන් ගන්නවා. අන්න ඒ වගේ බොහෝම දුර්ලභ අවස්ථාවක්. ඉතින් ඒ මොහොත විදුලි එළිය වදින අවස්ථාවේ තමයි අපි මේ ඉන්නේ. ඉතින් වටපිටාව අපිට පේනවා. තව මොහොතකින් මෙන්න මේක නැති වෙලා ගිහිල්ලා අන්න අඳුරේ ගිලිලා යන එහෙම දෙයක් තියෙනවා. ඊළඟට දැන් මේ මනුස්ස ජීවිතයක් මේ කියන දේ අහන්න තේරුම් ගන්න ශක්තියක් සහිතව ලැබිලා තියෙනවා. අනේ ඒ දේත් කොච්චර දුර්ලභද කියලා අපිට තේරෙන්නේ නැහැ. නමුත් අපි ඉතින් වටපිටාව පොඩ්ඩක් බලලා හරි උත්සාහවත් වෙනවා. ඒ විදිහේ උනන්දුවක් ඇති කරගන්න බලනවා මේ ලැබිච්ච දේ කොච්චර දුර්ලභ දෙයක්ද කියන එක. මොකද වටපිටාවේ බැලුවොත් පේනවා ඔය සත්ව ලෝකේ පේනවා අපිට මේ සත්වයෝ කොච්චරනම් ඉන්නවද, කොච්චර ප්‍රමාණයක් නම් ඉන්නවද කියලා අපිට පේනවා. ඒ සත්වයන්ට සාපේක්ෂව අන්න අපි යම් කිසි උතුම් තත්ත්වයක් හිතන්න කල්පනා කරන්න පුළුවන් තත්ත්වයක් අපිට ලැබිලා තියෙනවා නේද කියලා අන්න ඒක ගැන යම් කිසි හැඟීමක් දැනීමක් ඇති කරගන්න පුළුවන්. අන්න අර වටපිටාවට සාපේක්ෂව වටපිටාව දිහා බලලා හිතනවා කල්පනා කරනවා අන්න එහෙනම් අපිට මේ යම් කිසි අවස්ථාවක් ලැබිලා තියෙනවා. මේ කූඹි ගුලක් දිහා බැලුවොත් ඕකේ කොච්චර සත්තු ප්‍රමාණයක් ඉන්නවද? දැන් මේ නිස්සාරණ වනේ 50ක් 60ක් ඔක්කොම පහළයි උඩයි පිරිස එකතු කරලා ගත්තාම 50ක් 60ක් ඉන්නවා. නමුත් ඒ කූඹි ගුලක් දිහා බැලුවොත්, දිමි ගොට්ටක් දිහා බැලුවොත් අන්න ඒක ඇතුළෙම ඉන්නවා අර මෙන්න මේ ගමේ මිනිස්සු, රටේ මිනිස්සු තරමට සත්වයෝ ඒක ඇතුළේ ඉන්නවා. අන්න එතකොට අපිට තේරෙනවා එහෙනම් මේ කෙනුත් පෙරිලා ඇවිල්ලා තියෙනවා. ඉතස මේ ලෝක මිනිස්සු ඉන්න නොයෙකුත් ආබාධ සහිත හිතන්න කල්පනා කරන්න ශක්තියක් නොමැතිව ඒ විවිධ රෝගාබාධ සහිතව ඒ පිරිසකුත් ඉන්න. ඒ දිහ බැලුවම තේරෙන අපේ මේක නුත්යන්තම් බේරිලා ඇවිල්ලා තියෙනවා, මේක නුත්යන්තම් බේරිලා ඇවිල්ලා තියෙනවා. ඊට පස්සේ තව දුරු රටවල් තියෙනවා, අඳුරේ ගිලිච්ච ප්‍රදේශ තියෙනවා, අඳුරේ ගිලිච්ච ස්ථාන තියෙනවා. ඉතින් ඒ වගේ ස්ථානික උප්පත්තිය ලැබුවොත් අන්න මොකද වෙන්නේ? අන්න උපතත් එක්ක මේ ලැබෙන දිට්ඨිය නිසා, ඒ ලැබෙන ආදර්ශ නිසා අන්න කවදාවත් මේ වගේ ධර්මයක් අහන්න අපේ කනක් නැවෙන්නේ නැහැ. කනක් නැවෙන්නේ නැහැ. මොකද හේතුව? අන්න අර වැරදි තැනක ගිහිල්ලා උප්පත්තිය ලැබුවා. වැරදි තැනක ගිහිල්ලා උප්පත්තිය ලැබලා වැරදි දිට්ඨියක් අල්ලගත්තා. දෙමාපියන්ගෙන් වැරදි දායාදයක් ලැබුණා. ඉතින් මොකද වෙන්නේ? අන්න ඒ වගේ දෙයක් අහන්න කල්පනා කරන්න අපේ හිත නැවෙන්නේ නැහැ. ඉතින් ওই විදිහේ ගොඩාක් විවිධ අවස්ථාවලින් මග ඇරලා විවිධ අවස්ථාවලින් පෙරිලා ඇවිල්ලා තියෙන මොහොතක් තමයි මේ ලැබිලා තියෙන්නේ. ඒ විදිහේ මොහොතක් තමයි මේ ලැබිලා තියෙන්නේ. ඊළඟට බුදුවරයෙක් ධර්මයක් ඇහුවත් ඒක පිළිපදින්න, ඒක ප්‍රතිපදාවට යොදවලා තියෙන පිරිසක් තමයි මේක තුලලා ඉන්නේ. ඒකට අහලා විතරක් ඇසූ පමණින් නතර වෙලා නෙමෙයි, ඒ වෙනුවට මේක ක්‍රියාවත් කරන පිරිසක්. මේ සද්ධර්මය තමුන් තුළම අත්දකින්න උත්සාහ කරන පිරිසක්. ඉතින් ඒ වගේ පිරිසකුත් කොච්චර දුර්ලභද කියලා පොඩ්ඩක් හිතන්න කල්පනා කරන්න පුළුවන්. දැන් මේ බෞද්ධයෝ මෙච්චර ඉන්න රටේ මේ වගේ දෙයකට යොමු වෙලා තියෙන්නේ මොන වගේ පිරිසක්ද, කොච්චර සුළු පිරිසක්ද කියලා හිතන්න කල්පනා කරන්න පුළුවන්. අනේ විදිහට සාපේක්ෂව ටිකෙන් ටික හිතලා කල්පනා කළා අපිට යම් කිසි හැඟීමක් දැනීමක් ඇති කරගන්න පුළුවන්. මෙන්න මේ ලැබිලා තියෙන අවස්ථාව කොච්චර දුර්ලභද කියලා, ලැබිලා තියෙන අවස්ථාව කොච්චර උතුම්ද කියලා අනේ විදිහට අපිට මේක හිතට නගා ගන්න පුළුවන්. හිතට නගා ගන්න පුළුවන්. ඉතින් එහෙම හිතට නගා ගන්න කෙනෙක්ට හිතෙනවා, තේරෙනවා මොකද්ද මෙන්න මේ මොහොත, මේ ලැබිලා තියෙන අවස්ථාවම හරියට නිවන වගේ. මේ ලැබිලා තියෙන මොහොතම හරියට නිවන වගේ. මේ අපේ පැකේජ් එකම හරියට නිවන වගේ කියලා කෙනෙක්ට හිතෙන්න, කල්පනා කරන්න, එහෙම දැනීමක් ඇති කරගන්න අවස්ථාවක් තියෙනවා. මොකද ඒ විදිහේ උතුම් අවස්ථාවක් ලැබුණාම, එහෙම නැත්නම් මේ මනුස්ස ජීවිතයක් ලැබුණාම, මේ විදිහේ ධර්මය අහන්න පුළුවන් තැනක ලැබුණාම, අනේ විදිහට මේ පැකේජ් එකේම, එහෙම නැත්නම් මේ මොහොතේම, ඒ ලැබිච්ච අවස්ථාව ඇතුළෙම නිවන ගැබ්බෙලා තියෙනවා. හරියට අර බොහෝම ඒ පෙරිලා පිරිලා ඇවිල්ලා යම් කිසි අවස්ථාවක් ගැළපිලා ඇවිල්ලා තියෙනවා. ඉතින් ඒ අවස්ථාවම අපිට හඳුන්වන්න පුළුවන් අන්න නිවන් ලැබුණා වගේ තමයි. නිවන් ළඟා කරගත්තා වගේ තමයි මේ වර්තමාන මොහොත අපිට කොච්චර වටින දෙයක්ද, කොච්චර උතුම් දෙයක්ද කියලා පොඩක් හිතන්න කල්පනා කරන්න අවස්ථාවක් උදා වෙලා එනවා. ඉතින් එහෙම වටිනාකම වැඩි කරගන්න, එහෙම හිතන කල්පනා කරන කෙනෙක්ට මෙන්න මේ මොහොත බොහොම ඉහළ විදිහට සමරන්න, බොහොම ඉහළ විදිහට විඳින්න අවස්ථාවක් තියෙනවා. බොහොම ඉහළ විදිහට විඳින්න සමරන්න අවස්ථාවක් තියෙනවා. මොකද්ද? අපිට මේ නිවිසැනසිල්ලේ පියවරක් පියවරක් තියතිය ඇවිදින්න ලැබෙන මොහොත කොච්චර උතුම් මොහොතක්ද? මේ පියවරක් දෙකක් තුනක් හතරක් හරි කමක් නැහැ, ඒ පිළිබඳ අවධානයකින් ඒකට යොමු වෙලා ගත කරන්න ලැබෙන මොහොත කොච්චර උතුම් මොහොතක්ද? ඒ වගේම මේ වාඩි වෙලා නිවිසැනසිල්ලේ පහසුවෙන් වාඩි වෙලා පොඩ්ඩක් මේ අපිට මේ කයට අවධානය යොමු කරගෙන මේ වාඩි වෙලා ඉන්නකොට දැනෙන ටිකත් එක්ක ඉන්න ලැබෙන මොහොත කොච්චර උතුම් දෙයක්ද කියලා එන්න ඒකේ වටිනාකම තමුන්ටම දැනෙනවා. ඒ ළඟට අපි හිතමු තමුන් යම්කිසි තේ එකක් බොනවා, යම්කිසි දෙයක් පානය කරනවා. අනේ තේ එක බොනකොට මේ තේ උගුරක් බොනවා කියන දේත් එක්ක ඉන්න පුළුවන් නම් එන්නේ මොහොත කොච්චර උතුම් දෙයක්ද, ඒ අවස්ථාව කොච්චර උතුම් දෙයක්ද කියලා මේ තැනත්තට දැනෙන්න පුළුවන්. මේ ගෙවෙන මොහොතක් පාසා, මේ ගත වෙන මොහොතක් පාසා කොච්චර නම් උතුම් සම්පත්තියක් අපි විඳිනවද, එන්නේ ඒක අපිට අනුමෝදන් වෙන්න පුළුවන්ද කියලා මේ තැනත්තට පොඩ්ඩක් පරීක්ෂණයක් කරන්න පුළුවන්. ඉතින් ඒ විදිහේ උත්සාහයක් ගන්නකොට තේරෙනවා මේ ගත වෙන මොහොතක් පාසා අපිට ඒක ගැන අවධානයකින්, ඒක ගැන උනන්දුවකින් ඒකට යොමු වෙලා ගත කරන්න පුළුවන් නම් අන්න ඒකම තමයි අපිට මේ ලැබිලා තියෙන සම්පත්තිය. අර නිවනම ලැබුණා වගේ කියලා මම අදහස් කරේ අන්න ඒක. ඉතින් ඒක අනුමෝදන් වෙන්න අපි හැමදෙනාම උත්සාහ කරමු. දැන් පොඩ්ඩක් හිතන්න, කෙනෙක් අසනීප වෙනවා, අසනීපයනවා. ඔන්න කෑමට හරි පිරියකුත් නෑ, කෑමට පිරියකුත් නෑ. ඊළඟට එක විදිහක මේ කය පවත්වන්නත් බෑ. මේ හිතත් එක විදිහක සංසුන් විදිහක තියාගෙන ඉන්න අපිට හැකියාවක් නෑ. එහෙම හැකියාවක් නෑ. අනේ අසනීපේ ඉන්න තාක් කල් අපි කොච්චරනම් ප්‍රාර්ථනා කරනවාද මේක ඉක්මනට සුව වෙන්න, මේ තියෙන කරදරෙන් කරච්චලෙන් මිදෙන්න අපි කොච්චරනම් ප්‍රාර්ථනා කරනවාද කියලා බලන්න. මේ ආහාරයක් නැතුව බොහොම වෙහෙසට පත් වෙලා ඉන්න අවස්ථාවෙන් මිදිලා යම්කිසි ප්‍රියභාවයක් සහිතව ආහාරයක් ගන්න අපි කොච්චරනම් කල්පනා කරනවාද? මේ ශරීරයේ තියෙන වේදනාවල්, මේ හිතේ තියෙන දරන්න බැරි ස්වභාවයෙන් මිදිලා සාමාන්‍ය ඔහේ ඉන්න ගතියකට පත් වෙන්න අපි කොච්චරනම් ප්‍රාර්ථනා කරනවා. නමුත් ඒකට පත් වුණාට පස්සේ අපිට ඒකේ තියෙන වටිනාකම එච්චර දැනෙන්නේ නැහැ. අර අසනීපේ සුව වුණාට පස්සේ ඒකේ තියෙන වටිනාකම අපිට එච්චර දැනෙන්නේ නැහැ. එහෙම නැත්නම් අර ආහාරයේ තියෙන ප්‍රියභාවය නැවත ඇති වුණාට පස්සේ ඒකේ තියෙන වටිනාකම අපිට එච්චර දැනෙන්නේ නැහැ. නමුත් මේකට නැවත නැවත අවදි වෙන කෙනෙක්ට තේරෙනවා අන්න අර හරියට රෝගයක් හැදිලා සුව වුණා වගේ. රෝගයක් හැදිලා තියෙනවට සාපේක්ෂව සුව වුණාම කොච්චරනම් වටිනාකම, කොච්චරනම් සැනසීමක් තියෙනවද? අන්න එහෙම අපිට හිතන්න පුළුවන්. ඉතින් මේ සංසාර රෝගය ගැන කතා කරනවා. මේ හරියට මේක සංසාර රෝගයක් වගේ. මේක රෝගයක් වගේ. ඉතින් මේ බුදුවරයෙක්ගේ වචනයක් අහලා මෙන්න මේ වර්තමාන මොහොතට අපිට එළඹෙන්න පුළුවන් නම්, ඒ මොහොතට අනුමෝදන් වෙන්න පුළුවන් නම් අන්න සංසාර රෝගෙන් මිදුණා වගේ ස්වභාවයක් තියෙනවා. සංසාර රෝගෙන් මිදුණා වගේ ස්වභාවයක් තියෙනවා. හරියට නිවන හම්බුණා වගේ ස්වභාවයක් තියෙනවා. නිවන හම්බුණා වගේ ස්වභාවයක් තියෙනවා. ඉතින් මෙහෙම අවදි වෙන කෙනෙක්ට, මෙහෙම නැවත නැවත එළඹෙන කෙනෙක්ට මෙන්න මේ මොහොත බොහොම සුන්දර දෙයක්. මේ මොහොත බොහොම වටින දෙයක්. මේ මොහොත බොහොම වටින දෙයක්. ඔන්න පුද්ගලයෙක් ගිහිල්ලා කියනවා, මොකද්ද බලන්නකෝ, මට හදිස්සියෙම පපුවේ අමාරුවක් හැදුණනි, පපුවේ අමාරුවක් හැදුණනි, හાર્ට් ඇටෑකයක් හැදුණනි මට හදිස්සියෙම කියලා මේ තැනත්තා කියනවා. මේ තැනත්තා කියනවා. නමුත් ඔන්න අහගෙන ඉන්න පුද්ගලයා අහනවා, එතකොට ඒකද මුලින්ම ආපු සලකුණ? ඒකද මුලින්ම ආපු සලකුණ? මෙහෙම දෙයක් එන බවට, මෙහෙම දෙයක් සිදුවෙන බවට මුලින්ම ආපු සලකුණ ඒකද කියලා අහනවා. නමුත් ඇත්තටම අන්න වර්තමාන මොහොතට එළඹිලා ඉන්න කෙනෙක්ට තේරෙනවා මේක නෙමේ මුලින්ම සලකුණ. මීට කලින් ගොඩාක් සලකුණු තියුණා. නමුත් අපි ඒව අත්දැක්කේ නැහැ. අපිට ඒව අහුනේ නැහැ. ඉතින් අහු නොවීම නිසා අන්න පපුවේ අමාරුවක් හැදිච්ච දවසේ කියනවා, අන්න පළවෙනියට බලන්න එක පාට මට මෙහෙම අසනීපයක් හැදුණානි කියලා කියනවා. නමුත් අන්න සැතගුම් කණු ගණනාවක් පහුවෙලා ඇවිල්ලා තමයි ඔය වගේ දෙයක් වෙන්නේ. තේරෙනවා තමුන්ගේ ශරීරයේ යම් කිසි වෙනසක්, තමුන්ගේ ශරීරයේ යම් කිසි විපරිණාමයක්, ඒ යම් කිසි නුසුදුසු දිශාවකට මේ ශරීරය ගමන් කරනවා කියලා මේ තැනතට තේරෙනවා. එහෙම නැත්නම් තව කෙනෙක් මෙහෙම කියන, මොකද්ද බොහෝම කාලයක් තිස්සේ අපි හිතමු ඔන්න කසාදයක් බැඳගෙන ඒ වැඩ කටයුතු කරගෙන කාලය ගත කරන කෙනෙක්. නමුත් අන්න එකපාරට මේ තැනත් ඇවිල්ලා තමුන්ගේ හිතවතෙට කියන, මොකද්ද බලන්නකෝ අනේ මගේ නෝනා මාව දාලා ගියානේ, නෝනා මාව අතහැරලා ගියානේ කියලා කියනවා. ඉතින් අහගෙන ඉන්න තැනත් අහනවා, ඉතින් ඒකද පළවෙනියටම දකින්න ලැබුණ සලකුණ? නෝනා මෙහෙම බඩු ටිකක් පැක් කරගෙන ගියා කියන එකද පළවෙනියට දකින්න ලැබුණ සලකුණ? නෑ, ඊට කලින් බොහොම සලකුණු තියෙනවා. බොහොම සලකුණු තියෙනවා. නමුත් අපි අර එළඹිලා වැඩ කටයුතු කරන්නේ නැති හින්දා නුරුස්සනා ස්වභාවයල් අපිට දකින්න අවස්ථාවක් එන්නේ නැහැ. මේ පුද්ගලයාගේ වෙන විපරිණාමය දකින්න අපිට අවස්ථාවක් එන්නේ නැහැ. මේ පුද්ගලයා මේ ගත කරන ස්ථානෙ, මේ ගත කරන පවුල් සංස්ථාවෙන් ටික ටික දුරස් වෙනවා නේද කියන එක දකින්න අපිට අවස්ථාවක් එන්නේ නැහැ. මොකද හේතුව අන්න අර අපි මේ මොහොතට එළඹිලා වැඩ කටයුතු කරන්න, මේ මොහොතට එළඹිලා මේ මොහොත අත්විඳින්න අපි උත්සාහයක් නැහැ. ඒ වෙනුවට අපේ නොයෙකුත් දේවල් අපේ ඔළුවේ වැඩ කරනවා. නොයෙකුත් අනාගතයේ අතීත දේවල් අපි නිතර නිතර හිතනවා, කල්පනා කරනවා. ඒව ඔස්සේ මුලාවටපත් වෙනවා. නමුත් අන්න වර්තමාන මොහොතට එළඹිච්ච කෙනෙක්ට තේරෙනවා මේ ගෙදර අතහැරලා යන්න කලින් ඊට කලින් බොහෝම සලකුණු ගණනාවක් පහු කරගෙන ඇවිල්ලා තමයි මුකුත් නොකිව්වත් ඊට කලින් බොහොම මේ විදිහේ දෙයක් වෙන්න යනවා කියන එක අන්න අදකින්න පුළුවන්. ඒ විදිහේ දෙයක් තමුන්ටම දැක ගන්න පුළුවන්. අන්න ඒ වර්තමාන මොහොත පිළිබඳ අවදීන් ඉන්න තැනැත්තෙක්ට. ඊළඟට තමුන්ගේ දරුවෙක් එක්ක යම් කිසි සුළු වේලාවක් නමුත් ගත කරනවා නම් ඒකට එළඹිලා ඉන්න කෙනෙක්ට අන්න ඒකේ වටිනාකම තේරෙනවා. මෙන්න මේ ගත කරන සුළු මොහොත කොයිතරම් වටින දෙයක්ද, කොයිතරම් දුර්ලභ අවස්ථාවක්ද කියලා මේ තැනත්තර ටිකෙන් ටික අත්දකින්න පුළුවන්. අර බොහොම සුළු වේලාවක්, යම් කිසි විනාඩි 10ක් 15ක් වෙන්න පුළුවන්. නමුත් ඒ තියෙන මොහොතේ කොච්චරනම් වටිනාකමක් තියෙනවද කියලා මේ තැනත්තර අත්දකින්න පුළුවන්. ඔන්න ඔය විදිහට නැවත නැවත මේ මොහොතට එළඹෙනකොට, මේ මොහොත නැවත නැවත තමුන්ට අත්දකින්නකොට අපිට ටිකෙන් ටික දැනෙන්න පටන් ගන්නවා මෙන්න මේ ගත වෙන මොහොතක් පාසා කොච්චරනම් උතුම් සම්පත්තියක් අපිට ලැබෙනවද, කොච්චරනම් උතුම් විදිහට අපිට මේක අනුමෝදන් වෙන්න පුළුවන්ද කියලා කෙනෙක්ට දකින්න පුළුවන්. ඉතින් ඒ විදිහේ අනුමෝදන් වෙන කෙනෙක්ට අන්න අර මේ ජීවිතයේ පිළිබඳ බියක් සැකක් සංකාවක් තියෙනවනම් අන්න ඒ බිය සැක සංකාව ටිකෙන් ටික දුරු වෙලා යන, ටිකෙන් ටික දුරස් වෙන ස්වභාවයක් අත්දකින්න පුළුවන්. ඔනේ යම්කිසි පුද්ගලෙක් එක්තරා කතාවක, මොකද්ද මේ තැනත්ත මේ කාන්තාරයක් මැද්දෙන් ඇවිදගෙන යනවා ඒ පිරිසක් එක්ක, ඒ තවලමක් එක්ක ඇවිදගෙන යනවා. ඉතින් මේ යනකොට මේ පිරිසට යුද බියක් ඇති වෙනවා. ඉතින් මේ යුද බිය ඇති වුණාම දැන් බොහෝම දෙනෙක් මේ මරණ බියෙන් තැති අරගෙන ඉන්නේ, බොහොම වෙහෙසට පත්තු වෙලා. කොයි වෙලාවෙනම් මරණය තමන් කරයිද දන්නේ නැහැ කියලා බොහොම වෙහෙසට පත් වෙලා. නමුත් අර ඔට්ටුවාව අරගෙන යන ඒ සහායකයා බොහොම සැහැල්ලුවෙන් බොහොම විවේකයෙන් කාලය ගත කරනවා. ඉතින් මේ පිරිසෙන් කෙනෙක් අහනවා, ඔබතුමා නම් මෙහෙම බොහොම සැහැල්ලුවෙන් ඉන්නවා, බොහොම විවේකයෙන් ඉන්නවා, බොහොම වෙහෙසක් නැතුව ඉන්නවා, මොකක්ද ඒකට හේතුව කියලා විමසා සිටිනවා. එතකොට මේ නැත්ත කියනවා, මම මේ වර්තමාන මොහොතට එළඹිලා ඉන්න උත්සාහ කරනවා. මම එතකොට මේ පියවරක් පාසා මේ විදිහට ගමනක යෙදෙනවනම් අන්නේ ගමනේ යෙදෙන එකට අවධානය යොමු කරන්න බලනවා, ඒකට එළඹෙන්න බලනවා. ඊළඟ අපි විවේකයක් ගන්නවා නම් අන්නේ ගහක මුල හරි ඒ යම් කිසි තැනක ඒ වැතිරිලා විවේක ගන්නවා කියන දෙයට එළඹෙන්න පුළුවන්ද කියලා බලනවා. ඊළඟට යම්කිසි ආහාරයක් ගන්නවා නම් අන්නේ ආහාරය ගන්න දෙයට එළඹෙන්න පුළුවන්ද, ඒක අත්විඳින්න පුළුවන්ද කියලා බලනවා. ඉතින් මරණය දවසක આવොත්, අන්න මරණය යම්කිසි ලාවක આવොත්, අන්න ඒ මොහොතත් මැරෙන්න හොඳ වෙලාවක්. වෙන දවසක් වගේම අන්නේ උදා වෙච්ච මොහොත මැරෙන්නත් හොඳ වෙලාවක් කියලා මං කල්පනා කරනවා. එන්නේ වෙලාවේ එහෙනම් මැරෙන්න උනත් පුළුවන් කියලා කල්පනා කරන, මොකද්ද ඒ මොහොත උදා වෙලාවත් අන්න ඒ මොහොත මැරෙන්නත් හොඳ මොහොතක්. අර ආහාර ගන්න හොඳ මොහොතක් වගේ, ඇවිදින්න හොඳ මොහොතක් වගේ, අන්න විවේකයෙන් ඉන්න මොහොතක් වගේ, අන්න මැරෙන මොහොතක් ආවොත් මැරෙන්නත් හොඳ වෙලාවක් ගැළපීලා ඇවිල්ලා තියෙනවා, හොඳ අවස්ථාවක් ගැළපීලා ඇවිල්ලා තියෙනවා කියලා මං කල්පනා කරනවා කියලා කියනවා. අන්න මේ පුද්ගලයාගේ ස්වභාවය අන්න ඒ විදිහට මේ මොහොතට අවදි වෙන කෙනෙක්ට ටිකෙන් ටික තමුන්ගේ අර ජීවිතයේ තියෙන බය සැක සංකා දුරස් වෙලා මෙන්න මේ වර්තමාන මොහොතේ තියෙන උතුම් ස්වභාවය ඒක අනුමෝදන් වෙලා අන්න ඒ අනුව වැඩ කටයුතු කරන්න පුළුවන්. ඒ වැඩ කටයුතු කිරීමේ ප්‍රතිඵලයක් විදිහටම කියනවා මොකක්ද, අන්න තමුන්ගේ ජීවිතේ ලොකු පහසුවක් ළඟා වෙලා එනවා, ලොකු කලෙලියකට ආවා වගේ පහසුවක් ළඟා වෙලා එනවා. අර තමුන්ට කලින් තියුණ පීඩා බාධක වෙනුවට බොහොම පහසුවෙන් කාලය ගත කරන්න පුළුවන් ස්වභාවයක් උදා වෙලා එනවා. ඉතින් දැන් කාලේ වගේ මේ කාලෙත් ඔන්න ස්වාමීන් වහන්සේලා පිරිසක් ඇවිල්ලා සාරිපුත්ත ස්වාමීන් වහන්සේගෙන් අහනවා, මේ ස්වාමීන් වහන්සේ මේ නිවන කියන එක මොන වගේ දෙයක්ද, නිවන කියන එක ගැන අපි කොහොමද හිතන්නේ, නිවන කියන එක අපි කොහොමද අත්දකින්නේ කියලා මේ ස්වාමීන් වහන්සේගෙන් පිරිසක් ඇවිල්ලා අහනවා. දැන් කාලේ කට්ටියටත් තියෙන ප්‍රශ්නයන්නේ. එතකොට සාරිපුත්ත ස්වාමීන් වහන්සේ කියනවා, මොකද මේ නිවන කියන එක සාපේක්ෂව අත්දකින්න, සාපේක්ෂව විඳ දරා ගන්න, සාපේක්ෂව හිතන්න කල්පනා කරන්න. මොකද්ද මෙන්න මේ බොහොම ජීවිතේ කරදර බාධක අතරේ ඉන්න තැනැත්තෙක්ට ඒ යම් කිසි මොහොතක් තියෙනවා නම් තමුන්ට විවේකයෙන් කාලය ගත කරන්න, S2 පියාගෙන තමුන් ගැන අවධානිකින්, එහෙම නැත්නම් ඇවිදිමින් තමුන් ගැන අවධානිකින් ගත කරන්න පුළුවන් මොහොතක් තියෙනවා නම් අර වැඩ රාජකාරී වලින් මිදිලා අන්න ඒක සාපේක්ෂව වටින අවස්ථාවක්, සාපේක්ෂව ලොකු පහසුවක් තියෙනවා. අර එහෙ මෙහෙ දුවදුව වෙන වෙන වැඩ කටයුතු කරනවට වැඩිය, ඒ බරක් හොසෝගෙන ඉන්නවට වැඩිය අන්න සාපේක්ෂව පහසුවක් විඳින්න පුළුවන්. මොකක් සඳහාද? අන්න තමුන් අර කලින් ගත කර ජීවිතයට සාපේක්ෂව දැන් මේ මොහොත බොහොම පහසුවක් තියෙනවා, සාපේක්ෂව බොහොම පහසුවක් තියෙනවා. ඊළඟට කල්පනා කරනවා, හිතනවා, මොකද මේ මොහොතෙත් අපිට මේ කයත් එක්ක එළඹිලා නැත්තම් මේ යන ක්‍රියාවලියත් එක්ක එළඹිලා ඉන්න පුළුවන් නම් අර හිතෙන් ඇතිවන පීඩාවෙත් යම්කිසි අඩුවීමක් තියෙනවා. යම්කිසි අඩුවීමක් තියෙනවා. අන්න ඒ විදිහට මෙන්න මේ ටිකෙන් ටික මේ ප්‍රතිපදාවක් යොමු වෙලා ඉන්න කෙනෙක්ට, ප්‍රතිපදාවක් කරන කෙනෙක්ට අත්දකින්න පුළුවන් තමන්ගේ ජීවිතේ ටිකෙන් ටික පහසුවක් ළඟා වෙලා එනවා. ටිකෙන් ටික කලහලියක් ළඟා වෙලා එනවා. ටිකෙන් ටික අර අඳුරු වැසිච්ච සුභාය වෙනුවට යම්කිසි පහසුවකින් කාලය ගත වෙනවා කියලා අත්දකින්න පුළුවන්. අන්න ඒ විදිහට සාපේක්ෂව මේ නිවන ගැන හිතාගන්න කියලා අන්න සාරිපුත්‍ර ස්වාමීන් වහන්සේ අර පිරිසට කියනවා. අර පිරිසට කියනවා. ඉතින් ඒ විදිහට තම තමුන්ටම අත්දකින්න පුළුවන් කලින් ඉන්දියට වැඩිය යම්කිසි පහසුවක් තියෙනවා. කලින් ඉඳිය කරදර බාධක ප්‍රමාණයට අනුව යම්කිසි පහසුවක් තියෙනවා. කලින් මේ හිතේ දුන්න පීඩාවට අනුව යම්කිසි පහසුවක් තියෙනවා කියලා අන්න අර මේ හරි දිසාවට යනවා කියලා තම තමුන්ටම අත්දකින්න පුළුවන්. හරි දිසාවට යනවා කියලා තම තමුන්ටම අනුමෝදන් වෙන්න පුළුවන්. ඉතින් ඒ විදිහට තම තමුන්ටම මේක පහසුව මේ නිවැරදි දිසාවට යනවා කියන එක, එහෙම නැත්නම් මේ වර්තමාන මොහොත කියන එක අත්දකින්න මේ ධර්ම දේශනාවත් හේතු වාසනා වේවා කියලා අපි ප්‍රාර්ථනා කරමු.
සරණයි ස්වාමීන් වහන්සේ, අවසරයි. අද ධම්මජීව ස්වාමීන් වහන්සේ වඩිනවද?
ස්වාමීන් වහන්සේ වැඩ ඉන්නවා. මම මේ ආරාධනා කරන්න මහත්තයා වමින්න.
එහෙම ස්වාමීන් වහන්සේ.
තෙරුවන් සරණයි නිරෝෂ්.
තෙරුවන් සරණයි හාමුදුරනේ. ඔබ වහන්සේට කොහොම ස්වාමීන් වහන්සේ?
අපිට වහිනවා ඊයේ ඉඳලා ටිකක්, ඒ නිසා පොඩි සනීපෙකුත් තියෙනවා.
එහෙමනම් හොඳයි. ස්වාමීන් වහන්සේ අපිට අද ප්‍රශ්න කිහිපයක් ලැබිලා තියෙනවා. එහෙනම් මම ඔබ වහන්සේට ගෞරවයෙන් ආරාධනා කරනවා අපේ වැඩසටහන ඉදිරියට කරගෙන යන්න, අපේ තියෙන ප්‍රශ්න උත්තර වැඩසටහනට සහභාගී වෙන්න කියලා. සාදු සාදු සාදු. ප්‍රථම ප්‍රශ්නය, අවසරයි ගරු ස්වාමීන් වහන්සේ. මම ටික කාලයක සිට සතිය පුරුදු කරන කෙනෙක් වෙමි. නාසිකාග්‍රයේ මතට වැටෙන හුස්ම රැල්ලට අවධානය යොමු කරමින් භාවනාව පටන්ගත් විට මුල් විනාඩි දෙක තුන කාලය තුළ ආශ්වාස ප්‍රාශ්වාස කරන ස්වරූපය නාසිකාග්‍රයේ මතට සීතලත් උණුසුමටත් දැනේ. ඊට පසුව මට නාසිකාග්‍රයේ මතට හුස්ම රැල්ල වැටෙන බව නොදැනී යයි. ඉන්පසු මාගේ අවධානය හුස්ම ගැනීමේ රටාවට rising and falling යොමු වේ. මේ ආකාරයට පැය භාගයක් විනාඩි 45ක් විතර භාවනාව පුහුණු කරනවා. මම දැන් දැනගන්න කැමති නාසිකාග්‍රය මතදී මට හුස්ම රැල්ල ඉක්මනින්ම නොදැනී යන්න හේතුව කුමක්ද කියන එක. තෙරුවන් සරණයි.
ඔය කියන්නේ හුස්ම රැල්ල වෙනස් වීම වලට අභියෝග කරන ප්‍රශ්නයක් අහලා තියෙන්නේ. ඉතින් හුස්ම රැල්ල දිහා බලන්න ඕනේක ඒකාන්තයෙන් වෙනස් වෙන්නේ නැතුව, නැති වෙන්නේ නැතුව, නගලන්න නැතුව තියෙනවා කියන බැල්මෙන් බැලුවොත් අපි කියනවා නිත්‍ය සංඥාව කියලා. ඒක සංඥා විපල්ලාසයක්. මේව වෙනස් වෙනවා, නැති වෙනවා, ඇතිව නැති වෙනවා කියන එකත් අනිත්‍යතාවයේ ලක්ෂණයක්. ඉතින් ඒකට රණ්ඩු කර කර හිටපු නිසා තමයි අපි සංසාරේ ඉඳලා තියෙන්නේ. ඒක බාර ගන්න. අනිත්‍යතාවය කියන එක බාර ගන්න. හැබැයි ඉතින් ඒක දුකක් බව බුදුහාමුදුරුවෝ කියලා තියෙනවා. ඒක අනිත්‍යදී අනිත්‍ය බව බාර ගන්න එක දුකක්. නමුත් ඒ දෙක අපේ ත්‍රිලක්ෂණයෙන් තුනෙන් දෙකක් අනිත්‍යයි දුකයි. ඉතින් ඒකට තමයි ඔය ප්‍රශ්න කරන්නේ. ඒකටමයි අපි මේ කමඨාන් සුද්ධ කරන්නේ. ඒ නිසා අභියෝග අපි උපදේශයක් වශයෙන් දෙනවා. ඕක වෙනස් වෙනවා. ඇයි කියලා අහන වෙනුවට මට ඒකට හැඩ ගැහෙන්න බැරිද? මට වෙනස් වීම අපේක්ෂා කරලා යන්න බැරිද? සූදානම් මනසෙන් යන්න බැරිද කියලා බලලා වර්තා කරන්න කියලා අපි යනවා ඊගා ප්‍රශ්නෙට.
ගරු ස්වාමීන් වහන්ස, සක්මන් භාවනාව කකුලේ යටිපතුලට අවධානයෙන් සතිමත්ව ඇවිදිමි. මුළු ශරීරයේම සියුම් හිරිවැටීමක් වැනි දැනීමක් සක්මන පුරාම පවතී. ඒ පවතී. සිතුවිලි, ශබ්ද, රූපවලින් එතරම් බාධාවක් නැත. සක්මන තුලින්ම ඒ දෙසද බලමි. පැයක් පමණ මෙලෙස සක්මන් කරමි. ආනාපාන සති භාවනාව. පර්යංකේදී කායට සිතගත් සැනින් හුස්ම රැල්ලේ ස්පර්ශයට අවධානය යොමු වේ. ආශ්වාසය සීතලටත් ප්‍රාශ්වාසය උණුසුමටත් දැනේ. සක්මනේදී මෙන්ම මුළු ශරීරයේම සියුම් හිරිවැටීමක් වැනි දැනීමක් පවතී. සිතුවිලි අඩුය. ඔබ වහන්සේ දේශනා කළ පරිදි සිතවිල්ලකට ගොස් සිටින විට නැවත කය දෙස බලමි. පුදුමයකි. ඒ විට ඒ සිතවිල්ල තුලින්ම කය අරමුණු කිරීමට හැකි විය. මාගේ භාවනාව ඉරියව්ව එලෙසම අරමුණු විය. භාවනාව දියුණු කර ගැනීමට අවවාද පතමි. තෙරුවන් සරණයි.
ඒ විදිහට පිට වේදිකාවක ඉඳගෙන තවන් දිහා බැලීමට අර කණ්ණාඩියකින් තමන්ගේ ප්‍රතිබිම්බේ දිහා බලනා වගේ, නැත්නම් සල්ලි දීලා කේන්දරේ බලව ගන්නවා වගේ, නැත්නම් කවුරුත් ලව්ව පේන කියව ගන්නවා වගේ තමන් දිහා ඒ විදිහ බලන බැල්මට බුදුරජාණන් වහන්සේ ඒ ටූල් එකට පාවිච්චි කරන නම පරතෝ සංකල්පය කියලා. පිට දෘෂ්ටි කෝණ කියලා තමන් දිහා බලනවා. හරි අමුතුයි. ඇත්තටම හරිම කලාත්මකයි. ඒක හරිම సౌందర్యాత్మకයි නමතර ඒ සඳහාවත් පිට දෙකට යන්න අපි කක්කම ඇති නිසා අපිට මේ ලස්සන පැත්ත ජීවිතෙන් නැති වෙලා තියෙනවා. ඒ නිසා හිත පිට යන වෙලා කෙනාට හිත පිට යන බාත් එක සෙල්ලම් කරන්න කැමති කෙනාට සතිය වඩපු කෙනාට පමණමයි මේ සෙල්ලම කරන්න පුළුවන්. අනික් කට්ටිය ඔළුවේ අත ගහ ගන්නවා බුද්ධ අම්මේ සතියේ දෙකක් පේන්නේ කොහොමද? අසතිය ගියාම පශ්චාත්තාප වෙන එක නේද සදාචාරය කියන්නේ? බයලජ්ජාව කියන්නේ නිසා අසතියට ගිහිල්ලා කොහොමද පිනුම් ගහන්නේ සෙල්ලම් කරන්නේ කියලා ඉතින් අපි සාමාන්‍යයෙන් ඒ වගේ ඇලර්ජික් කට්ටියට කියන්නේ නැහැ. වයසට කට්ටියට කියන්නේ නැහැ. මේ ළමිසියන්ටි ලන්දාරින්ට කොල්ලන්ට කෙල්ලන්ට කිව්වහම උන් බල්ටි ගහලා තමයි අපිට කියන්නේ. ඉතින් ඒ නිසා පිට යන්නේ පිට ගිය කෝණේ ඉඳලා අපේ දිහා බලන්නයි. ඉතින් බැලුවට පස්සේ සතියේ එහෙම බාධාවක් නැහැ. අවධානයේ බාධාවකුත් නැහැ. එතික පුරුදු නැති කෙනාට අර උස බිල්ඩින් එකක් ගිහලා වින් බලනවා වගේ නිකන් කරකැවිල්ලක්. එහෙම නැත්තම් මේ වක්කාර ගතියක් එනවා. නමුත් අපි ජානවල පක්ෂි ජාන තියෙනවානේ උඩ ඉඳලා බිම් බලපු ජාන තියෙනවා තාම. ඒ නිසා ඒව තියෙන කට්ටියට ඕකත් කජ්ජක් නෙමෙයි. ඉතින් එහෙම බැලුවේ නැත්තම් ඇත්තටම රට පේන්නේත් නැහැ. ආන්නේ ඒක පරතෝ සංකල්පෙම තවදුරටත් දියුණු කරන්න හිතවිලි විතරක් නෙමෙයි සද්ද වේදනා කවුරු හරි බයින වෙලාවට තමන් කාට හරි බයින වෙලාවට තමන් ස්තුති කරන වෙලාවට තමන්ට කවුරු ස්තුති කරන වෙලාවට ආදී හැම වෙලාවකම මේ රූකඩේ දිහා බලන්නේ ඒක නිරීක්ෂකෙක් විදිහට ඒ වෙලාවේ ඉන්නවා දුරස්ත බැල්මෙන් බලන්න පුරුදු වෙන්න අපි යනවා ඊගාව ප්‍රශ්නෙට.
අවසරයි සමහරවිට මේ ප්‍රශ්නේ මිලියලා කොලයක් ස්කෑන් කරලා තියෙනවා සමහරවල් වැරදුනොත් සමාව වෙන්න. නිස්සලන වනේ භාවනා උපදෙස් දෙන ස්වාමින් වහන්සේලාට උතුම් නිර්වාණ අවබෝධය වේවා. ඉතා පහසුවෙන් භාවනාවට පරියන්කේ වාඩි වී ආශ්වාස ප්‍රාශ්වාසයට සිත යෙදවිමි ඉතා ඉක්මනින් සිත තැම්පත් විය. සිතුවිලි දුරස්ත භාවයක් දැනුනි. ආලෝකයත් ආශ්වාස ප්‍රාශ්වාසයත් අතර ඉතා පහසුවෙන් නිස්සසලට පසුව ප්‍රීතියක් විඳෙමි. ආශ්වාස වාතයේ සිසිලසට සිත ඇදී ඒ පිළිබඳව ප්‍රියමනාප බවක් දැනෙන බව මෙනෙහි විය. ශරීරයේ සියුම් වේදනා සහ ශරීරය තුල ගලන ආකාරයක් විටින් විට දැනේ. මෙය අත්දැකීමින්ද කාලය ගත කළෙමි. සිත ඉතා සංසුන්ව කැමති ලෙසක සිටින්නට පුළුවන් බවක් සිටිනි. එහෙත් ආශ්වාසය හෝ ශරීරයේ මට පාලනය කළ නොහැකි ලෙස දැනීමක් ඇතිවිය. එසේ පර්යංකයේ පය එකයි කාලක් පමණ ඉතා පහසුවෙන් වාසය කළෙමි. උපදෙස් පතමි. තෙරුවන් සරණයි.
ඔයිතේ මේක දිගට කරගෙන යන්න බාධාවක් නැහැ. මෙහෙම දිගට කරගෙන යන්න පරියන්ක විතරනේ සක්මනටත් සම්බරව දාගෙන යනකොට තමයි ඒක අර ඉදිනදා දෛනික ජීවිතේට ඇතුල් වුණාට පස්සේ තමයි ඔක ගැම්ම ගන්න පටන් අරගන්නේ. ඒ නිසා මේ ගන්න තමයි ඔය මේ ටෙපර බාන්නේ. ඒ නිසා නිතිපතා කරන ගමන් මේ වගේ පුළු පුළුවන් වෙලාවවල වාර්තා කරන්න. එතකොට මේ වார்த்தාවත් ඇත්තටම ඒ භාවනාට ලොකු අත්ලක් වෙනවා. දිගට ධෛර්යයෙන් කරන්න කියලා අපි යනවා ඊගා ප්‍රශ්නේ.
සක්මන. ඔය රසෝනස්. කාලය විනාඩි 45ක් 50ක් පමණ. සතිය වර්තමාන මොහොතේ පවත්වමින් සක්මන් කළ අතර ටික වේලාවකින් පූර්ණ සතිය දෙපාවලට රංගස අතිපතුලට පමණක් නොපිහිටා අනෙකුත් ඉඳුරන් කෙරෙහිද ප්‍රකට විය. නමුත් පෙර ආකාරයෙන්ම මම ඇවිදින බවත් අවට ශබ්දත් සුළඟගේ වදින බවත් මාගේ රූපයෙහි ඇතිවන චලනත් බාහිර රූපත් කෙරෙහි සිහිය පවත්වා ගැනීමට හැකිවිය. බේසිකලි වර්තමාන මොහොතේ කෙරෙහි සිහිය පවත්වා ගැනීමට හැකිවිය. මෙසේ රූ කොඩයක් ඇවිදිනා වගේ ඇවිදින විට සිතුවිලි දෝරේ ගලාගෙන එන අතර ඒ සිතුවිලි කරදරයක් නොකරගෙන සිතුවිලි අතරින්ම සක්මන කෙරෙහි සිහිය පැවැත්වීමටද හැකිවිය. ඔබ වහන්සේ උපදෙස් දුන් ආකාරයට තර්ඩ් පර්සන් කෙනෙක් වගේ මේ දෙස බලන්නේදී නිරීක්ෂණය වන්නේ මාගේ කිසිම ඉන්පුට් එකක් නැතිව සිතුවිලි වලට කය මෙහෙවීමක් සිදුවන බවයි. උදාහරණයක් ලෙස සක්මන් අවසානයේ ඇති කණ්ණාඩියේ අදිටවන මාගේ කකුල් දෙකේ ප්‍රතිබිම්බය දැකීමෙන් පසු සක්මන් කරනවා දැනෙන්නේ රූප බලන්නෙක් වෙන ආකාරයේ සතියෙන් ඉතා හොඳින් නිරීක්ෂණය වෙනවා. එය දකින්නෙක් වෙන්න නොදී විරියෙන් දෙපාවල දැනීම් වලට සතිමත් වෙන්න උත්සාහ කළොත් එම හැරෙන අවස්ථාව ලෝකය මාවටා කැරකිනවා වගේ දැනෙනවා. කෙසේ නමුත් වර්තමාන මොහොතේ ජීවත් වීමට ඉතා අසීරු බවත් අවට ඇති දේ ඔහේ වෙනස් වෙවි අතීතයට යන බවත් නිරීක්ෂණය වෙනවා. එසේ සිතුවිලි අතරින් සක්මන දිහා වර්තමාන මොහොතේ සිට බලා ඉද්දී පිටට ඇති ඇලීම් ගැටීම් සෑහෙන අඩුවන බවක් නිරීක්ෂණය වෙනවා. එදිනදා ජීවිතයේදීත් පිට දේවල්ට ඇති ඇලීම් ගැටීම් සෑහෙන අඩු බවක් දැනෙනවා. වෙනදා ද්වේෂයට ද්වේෂ වූවාට දැන් එම ද්වේෂයම ද්වේෂය නැති කර ගැනීමට එම නැත්තම් අඩු කර ගැනීමට උදව් වූවා කියා හිතෙනවා. බොහෝ වෙලාවට සිතුවිල්ලකටම සීමා වෙනවා. තවද එදිනදා ජීවිතයේ සමහර අවස්ථාවල සතිය තීව්‍ර වෙන අතර ඒ වෙලාවට කිසිම ඉන්පුට් එකක් නැතිව ඒ කරන වැඩේ කරන්න පුළුවන් හැකියාවක් තරමක් දුරට ඇති වී තියෙනවා කියා හිතෙනවා. වරදක් ඇතොත් පහදා දෙනුමෙන් ඔබ වහන්සේගෙන් දෙපා නමදilla සිටින් ඔබ වහන්සේට තෙරුවන් සරණයි.
මේ විදියට අර තර්ඩ් පර්සන් කෙනෙක් විදිහට නැත්නම් පරතෝ සංකල්පයෙන් බලනකොට හිතවිලි වලටත් එයාගේ කෘත්‍යයට ඉඩ සැලසෙනවා. වේදනාව වලටත් කෘත්‍යයට ඉඩ සැලසෙනවා. එතන ගියාම සද්ද වලටත් ඉඩ සැලසෙනවා. වේදනාවට සැලසෙන ඉඩ ප්‍රොප්‍රියෝසෙප්ෂන් කියලා අපේ සිස්ටම් එක ඇතුළෙම තියෙනවා. මොන්න බාහිර දුර කෘත්‍ය කරත් අපි අපේ ඉරියව්ව බලනවා. ඒක බලන්නේ වේදන හරහා තමයි. එතන ගියාම හිතවිලි වලට ඉඩ සැලසෙනවා. ඒකට තමයි අපි අන්වේ ඥාන කියලා කියන්නේ. අනුමාන ඥාන කියලා කියන්නේ ඉන්ෆරෙන්ෂන් නොලෙජ්. ඉතින් ඒ අනුව තමයි අපිට මේ මම කරකිනකොට ලෝකේ නතර වෙලා වගේ පේනවා. ලෝකේ නතර කරනකොට මම නතර වෙලා වගේ පේනවා. එහෙම තමයි ලෝකයේ හිතුවේ ඉස්සලා කේන්දරේ මේකයි වටේට සූර්යා මේ චන්ද්‍රය කරකිනවා කියන්නේ. පස්සේ ගීලක අපි ඉස්සු කතා කරනවා සූර්යා වටේ අපි කරකිනවායි කියන. බුදුජානක සඳහන් කරනවා චන්දිම සූර්යාත් කරකිනවායි කියන. ඉතින් ඒක ඇහෙනකොට විද්‍යාඥන්ට වමන යනවා. වක්කාර වෙනවා. ඒ මොකද ඒගොල්ලෝ හිත හිතේ මේ සූර්යා තමයි මධ්‍යන් ලක්ෂය කියලා. නෑ ක්ෂීරපතේ ඒකත් කැරකෙමින් තියෙන. ඉතින් එතකොට මම යා කවුද? මම කියන්නේ 아무 තක තීරුකමක් විතරයි. ඉතින් අන්නේ දෘෂ්ටි කෝණ දෙක බලනකොට කියනවා ඥාතංච ඥානංච උභෝපි විපස්සති කියලා. මේ වෙනස් වෙන දේත් පේනවා විපස්සන වෙනස් වෙන බව දැනෙන ඥානයත් පරිණාමයටපත් වෙන බව පේනවා. ඒක කවදාකවත් වෙන්නේ නෑ මේ විපස්සනා දන්නේති කෙනා. විපස්සනා කියන්නේ ඕක තමයි. මේ දේවල් කැරකෙනවා කියලා පේන හිතත් කැරකෙනවා. ඉතින් ඒක ඒ කැරකීම චීතිවිල්ලක් වශයෙන් තමයි පෙන්වන්නේ. ඒක concept එකක්. කල් යනකොට ඒ concept එක inferential knowledge අපාටපත් වෙනවා. ඒක තමයි ඔය worldly knowledge කියලා කියන්නේ. ඒකේ එන්නේ base එකක් ඇතුව. ඒක ඇත්තේ එන්නේ අත්දැකීමක් ඇතුව. එහෙම නැතුව නිකම්ම නිකං artificial intelligence කියලා පිස්සු කෙලින එකක් නෙවෙයි මේ. මේක තමන්ගේ අත්දැකීම් තුලින්. ඒ නිසා හිතවිලි යම් ප්‍රමාණයක ඉඩ දෙන්න ඕනේ. ඒක තමයි අන්වේ ඥාන කියලා කියන්නේ. තින් මහසි සයිඩෝ ස්වාමීන් වහන්සේ මේ කෙලිම ඍජු විපස්සනා ඥාන ඒ වගේ ওই අන්වේ ඥාන කියන දෙකටම විපස්සනා කියන නම දාලා තියෙනවා. ඉතින් ඒකේ wandering mind and inferential knowledge කියන දෙක හරි අමාරුයි වෙන්කරන්න. ඉතින් අර ඒක ගැන හුඟක් හදාරපු කෙනෙක් කියනවා අඩු ගන්න තමන් අනාගාමි වෙන්න ඕන කියලා. මේ ලාභදායක හිතවිල්ලක්ද නැත්නම් ඔහි යන අයාල යන හිතවිල්ලක්ද කියලා බලන්න. ඉතින් ඒ නිසා අපිට කරන්න තියෙන්නේ හිතවිල්ලට රියැක් කරන්න නැතුව එන තාලෙට එන්න දෙන්න. ඒකට ඒකේ බෙනිවලන් පැත්තක් තියෙනවා. ඒ ඒක කපා හැරලා තියෙනවා දේව නිර්මාණවාදී. නෑ නෑ උඹලට එහෙම අයිතියක් නෑ. ඒක දෙයයන් ආංශිකේ අවසාන තීන්දුව කරන්නේ. එහෙම එකක් නෑ. අපිටත් හිතන්න පුළුවන්. හැබැයි හිතවිල්ල අපිට වනස්පිනිස විහිදෙන එක තමයි අද කාලේ පිස්සු කෙලින අයගේ වෙලා තියෙන්නේ. නමුත් ඒක වනස්ම නෑ. හරියට ඊට ගණ්ඩයි අපි මේ භාවනා කරමින්, සක්මන් කරමින්, සතිය පිහිටවමින්, කමඨාන් සුද්ධ කරමින් අනිකුත් ඒ වාගයත් එක්ක සම්බන්ධ වෙලා ඉන්නේ. අපේ මේ එන හිතවිල්ල නිකම්ම නිකම් කෝපි කඩේ දාන් අදින කොල්ලෝ හිතන හිතවිල්ලක්ද? එහෙ නැත්නම් අත්දැකීමේට පදනම් වෙච්ච අන්වේ ඥානයක්ද කියලා දැනගන්න හදිස් වෙන්න එපා. ඕක තමයි ඔය වෙමින් යන්නේ. ඒ හිතවිල්ලට අවශ්‍ය ඒ ඩියු කන්සර්න් කියලා කියනවා. ඒක දෙන්න එතකොට හිතවිලි ආගේ සූචකීකරු ගෝලයක් වගේට කටයුතු කර දෙවි. ඩිස්කනෙක්ට් කළා. නිරෝෂය නැද්ද? ඇයි නැද?
සර් ස්වාමීන් වහන්සේ අන්තිම ටික නම් ඇහුනේ නැහැ.
අපිට තේරුණා. අපිට තේරෙන ඇහුන්නේ නැහැ කියලා. ඇයි ඒකයි මං කිව්වේ හිතවිලි වලට කඩාපනින්න එපා. හිතවිලි වලක්වන්න යන්න එපා. යම් ප්‍රමාණයට එන්නරින්න. හැබැයි නිකන් පාලුගේ වළම් බින්න හිතවිලි වලට ඉදෙන්නත් එපා. අන්වේඥාණයට තුරු දෙන භාවනා අධ්‍යක්ෂේ මත පදනම් වෙච්ච හිතවිලි ප්‍රමාණයක් අනුව තමයි අපිට ඉන්ටර්නලයිසේෂන් එක වෙන්නේ. ඒකට ඥානං කියලා කියනවා, ඥාතං කියලාත් කියනවා. ඒකයි සිද්ධ වෙන්නේ. ඒ නිසා ඔහොම ඉදිරියට යන්න. අපි යනවා ඊගා ප්‍රශ්නේ.
එහෙනම් ස්වාමීන් වහන්සේ ස්වාමීන් වහන්සේ මේ ප්‍රශ්න නම් එපමණයි තියෙන්නේ. ස්වාමීන් වහන්සේ අපේ third person වගේ බලන් ඉන්නකොට දැන් ඒකත් ඒක දිහා බලන් ඉන්නකොට දැන් හැංගෙන්නේ ඒකත් සිතුවිල්ලක්ම කියලා. බලන් ඉන්න එකත් සිතුවිල්ලක්ම වගේ. ඒ බලන් ඉන්න එකද සිතුවිල්ලක් කියලා හිතන සිතත් සිතුවිල්ලක් වගේ.
ඔය ඒක හිතවිල්ලක් වගේම ඒක දැක්මක්, ඒක ඇහිීමක්, ඒක ගඳක්, ඒක රසක්, ඒක පහසක්, ඒක හිතවිල්ලක්. කෙනෙක් මේ සංසිද්ධියට හිතවිල්ලක් කියනවා, කෙනෙක් අත්දැකීමක් කියනවා, කෙනෙක් දැකීමක් කියනවා, කෙනෙක් ඇහිීමක් කියනවා. ඔය ඔක්කොම මොන නම දැම්මත් එකයි සිද්ධ වෙන්නේ. එක එක චරිතවල හැටි. මම මේ දැකලා කියන්නේ කියලා. කවන් කෙනෙකුට අහලා අත්දැකලා කියන්නේ, අහලා කණින් අහලා කියන්නේ. නෑ අනේ නිකන් හිතවිල්ලක් විතරයි කියන. ඔය ඔක්කොම එකම දේ. අපි පිටර වලින් ඇල්ලුවොත් ඇඟිලි පිටර පහක් තියෙනවා. නම වලලු කරෙන් ඇල්ලුවොත් ඔය පහම එක පොදියට අහු වෙනවා. අන්න එතෙන්ද ගියාට පස්සේ ඔක හිතවිල්ලක් වෙච්චාම ඔක සද්දයක් වෙච්චාම ඔක රූපයක් වෙච්චාම ඔක සියල්ලමටම සිදුවෙන දෙයට නමක් දාන එක තමයි මම කරන්නේ. නම දාපු නැති වෙනකොටම ඔය දැනුම අසරණ වෙනවා. ඔක විශ්වගත වෙනවා. කාටවත් අයිති නැති දැනුම. ඉතින් අපිට පුළුවන් ද මේක මට කනෙක්ුණේ හිතවිල්ලක් මාර්ගයෙන්ද නැත්නම් මනෝ රූපයක්ද මනෝ සද්දයක්ද ගන්ධයක්ද රසයක්ද පහසක්ද කිව්වොත් ඔක්කොම එකයි. ගයි ගෑනිත් එකයි, හොටු ගෑනිත් එකයි, මණිකෙත් එකයි, නෝනත් එකයි. ඉතින් ඔය තෝරන්න කියලා තමයි දැන් ওই දික්කසා දනම්ම නම් තේරෙන්නේ. තෝරන්න නැතුව හිටියානම් මණිකේ උනත් එක විදියයි, නෝනා උනත් එක විදියයි, මණිකේ උනත් නෝනා උනත් අපිට වදේමයි. එනිසා හිතවිල්ලක් කියන එක බාර ගන්න දැන්. හැබැයි මතක තියාගන්න ඒක නමපු සංඥා විපල්ලාසයක් විතරයි. කෝණ රූපයක් කියලා ගන්න පුළුවන්. අපි යනවා ඉදිරියට. එනාද?
එවශමිනස්.
මේ උදේ මහත්තයා ඉන්නවද?
එවශ මේ හාරි අමරතුංග ක්වෙස්චන් එකක් අහන්න බලන් ඉන්නවා.
එහෙනම් ස්වාමිනාංශ.
උදේ ඉන්නවද? උදේ කතා කරනවා.
නැහැ.
හාරි කතා කරන්නකෝ මට උදේට කියන්න.
එන්න ස්වාමිනාංශ.
හාරිට දෙන්නකෝ, හාරිට දෙන්නකෝ.
උදේ ස්වාමීන් වහන්සේ ඇහෙනවද පැහැදිලිව?
නෑ මට දැන් ඇහෙන්නේ නෑ ස්වාමීන් වහන්සේ. ආ ඉන්නවා ස්වාමීන් වහන්සේ.
ඉන්නවා මටත් ඇහෙනවා. ආරීට අවස්ථාව දෙන්න කාලය ගත කරන්න එපා.
ස්වාමීන් වහන්සේ මේ අලුතෙන් දැනෙච්ච දෙයක් කතා කරන්න එකත් මේ ඉදිරිපත් වෙන්නේ ස්වාමීන්
වහන්සේ.
මම හැම දැන් සමස්තයම දකිමින් ඉන්නේ. එතකොට ස්වාමීන් වහන්සේ මෙච්චර දවසක් මම හිතාගෙන හිටියා මේ මොහොතේ ඉන්නවා කියලා. දැන් මට මේ මොහොත අල්ලගන්න බැරි වෙලා තියෙනවා. වර්තමාන මොහොත අල්ලගන්න බැරි වෙලා තියෙනවා ස්වාමීන්
වහන්සේ. ඉතින් වර්තමාන මොහොතේ සීමා මායිදාවල් නැහැ. ඒකයි වර්තමාන මොහොත කියන්නේ. අපි ඉස්සෙල්ලා වර්තමාන මොහොත කියලා කොටි වලිගයක් තමයි අල්ලගෙන හිටියේ. ඒක පවතින්නේ අතීතනාදීකට සාපේක්ෂව මිසක් වර්තමාන මොහොත කියලා කේවල තත්වයක් නැහැ. ඒකෙත් සීමා මායිදාවල් නැහැ. ඉතින් ඒක චකිතයක්ද බයක්ද අභියෝගයක්ද නැත්නම් විමුක්තියක් නිදා හැරීමක්ද කියලායි දැනගන්න ඕනේ.